Εσύ τι διαλέξει λένε εγώ.
Έχει πιο κέμπες.
Να μην γίνεις.
Order, please. Kathanayaka Varaya visin karana labana nivedana. Sri Lanka Prajathantrawadi Samajwadi Janaraja Anukrama Vyavasthave 79 wana vyavastha prakarawa 2019 June masa 20 wana dina motor wahana sanshodhana namithi panath ketum pata garu kathanayakatuma visin sahathike satahan karana lada bawa danum dimata kamathimi. Lipilekanaade piliganwima ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවාද සහ යවන කටයුතු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2018 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්යසාධන වාර්තාව සහ 2014-2015 වර්ෂ සඳහා සීමා සහිත රත්න ආරක්ෂක ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි එම වාර්තා ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක ස්වභාවිත මුකලිතයි මම යෝජනා කරමි.
කරු මුදල් ඇමැතිතුමෝ.
කරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂයේ සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂයේ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ මුදල් පිළිබඳ කාර්ක ස්වභාවිත මුකලිතයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර හා ස්වදේශීය කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2018 පෙබරවාරි 23 වෙනි දින සිට 2018 ඔක්තෝබර් 12 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් 2019 අප්‍රේල් 4 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභා වාරයේ 2 වෙනි වාර්තාවේ බස්නාහිර පළාත් සභාව මාතලේ මහනගර සභාව ගලෙන් බිඳුනු වැව ප්‍රාදේශීය සභාව සහ ත්‍රිකුණාමල නගර සභාව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සම්බන්ධ අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2018 වර්ෂයේ සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පශ්චම් සම්බන්ධන වාරිමාර්ග සහ ධීවර ජල සම්පත් සම්බන්ධන අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017-06 දින සිට 2017-12-18 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019-02-21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සැසිවාරයේ පළමු වාර්තාවේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2017-07 සිට 2017-09-30 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019-01-24 දින පාර්ලිමේන්තුව විතර ඉදිරිපත් කරන ලද 8 පාර්ලිමේන්තුවේ 3 සැසිවාරයේ 1 වාර්තාව හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබුණු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහන හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රාථමික කර්මාංශ සහ සමාජ සේවාවල් ගැනීම අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සේවාවල් ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභාව වාර්තා පිළිගැන්වීම අංක 1-8 පාර්ලිමේන්තුවේ 3 සභා වාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවේ 3 වාතාව එම කාර්ය සභාවේ සභාපති ගරු රසන්ත අලගේවන්න මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය ආයතන පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පිළිබඳව පරිගණක තොරතුරු කළමනාකරණ පද්ධතිය මගින් ඇගීම 2017 මුල්්‍ය වර්ෂය සම්බන්ධයෙන් 8 පාර්ලිමේන්තුවේ 3 සභා වාරය සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ 3 වාර්තාව ඉදිරිපත් කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම වාර්තාවට රජයේ විශේෂ වැය ඒකක 22කුත්, අමාත්‍යාංශ 48කුත්, දෙපාර්තමේන්තු 93කුත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, පළාත් සභා අරමුදල් 9ක්, විශේෂිත වූ ඒකක පළාත් සභාවල 262ක්, ප්‍රඥප්ති ආයතන 44ක්, මහනගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් ඇතුළු සමස්ත රාජ්‍ය ආයතන 838ක වාර්තාව අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ 2017 වර්ෂයේ ගිණුම් වර්ෂයට අදාළව. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, රාජ්‍ය ගිණුම් කාරක සභාව 1978 පළවෙනි පාර්ලිමේන්තුවේ සිට 2015 දක්වාම මේ පාර්ලිමේන්තුවට වාර්තා 31 ඉදිරිපත් කරලා තිබෙන්නේ. නව ගිණුම් කාරක සභාව මම ඇතුළු අපේ සියලුම සමාජික සමාජිකාවන් විසින් මේ දක්වා මේ අවුරුදු 2.5ක් වෙන කාල සීමාවක් තුළ පාර්ලිමේන්තුවට වාර්තා 9ක් ඉදිරිපත් කරලා තිබෙනවා කියන එක ඉතාමත් සතුටින් සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අද ඉදිරිපත් කළේ අපි ආයතන ගිණුම් කාරක සභාවට කැඳවලා විමර්ශනය කරලා ඒ සඳහන් තොරතුරු නෙමෙයි. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට නිසි පරිදි කරන්න පුළුවන්කමක් නැති නිසා අපි ප්‍රශ්නාවලියක් මගින් රාජ්‍ය ආයතන සියල්ලගේම ඒ තොරතුරු ලබාගෙන යම් ඇගීමකට ලක් කරලා ඒ වාර්තාව තමයි අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මේ වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට මූල්‍ය පාලනය පිළිබඳව තිබෙන වගකීම හරියට ඉටු කිරීමට උත්සාහ කිරීම. ඒ අනුව මේ ඇගීමට අනුව මේ ආයතනවලට යම් ඇගීමේ වැඩසටහනකුත් අපි ජූලි මාසේ 5 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කැඳවලා ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍යතුමාගේත් විපක්ෂ නායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂනායකින්ටත් අපි ඒ සඳහා ආරාධනා කරලා තිබෙනවා. ඒ ඇගීමේ වැඩසටහනත් අපි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබෙනවා. මේ ප්‍රශ්නවලිය තුලින් ලබා ගන්නා තොරතුරු අනුව අපි කියන්න සූදානම් වෙන්නේ එම ආයතනවල වංචා දූෂණ සිද්ධ වෙන්නේ නැහැ, අක්‍රමිකතා සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආයතනවල නිසි සේවයක් නිසි පරිදි ඉටු වෙනවායි කියලා 100%ක්ම අපි කියන්නේ නැති වුණා. විශේෂයෙන්ම මේ ගිණුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අධීක්ෂණයක් සිදුවීම තුළින් මේ ආයතනවල සිදුවන අඩුපාඩුකම් අවම කර ගැනීමක් සිදුවෙන බව අපට විශාල විශ්වාසයක් තිබෙනවා. 2015, 16, 17 කියන වර්ෂවල ඒ අවුරුදු තුනේම අපි බලපුවාම සමස්ත රාජ්‍ය ආයතනවල මේ ගිණුම් ක්‍රියාවලියේ 25%ක වර්ධනයක් තිබෙනවා කියන එක ඉතාම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ අනුව අපි 2018 වර්ෂයේදී අපි මේ ප්‍රශ්නවලියට හුදෙක්ම ගිණුම් ක්‍රියාවලියට පමණක් සීමා වෙන්නේ නැතුව මේ රාජ්‍ය ආයතනවල කාර්යසාධනය පිළිබඳවත් අපි යම් තොරතුරු ඇතුළත් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ඒ ආයතන මගින් ජනතාවට ලැබෙන සේවාවන්, ඒ ආයතනවල ඵලදායිතාවයේ පිළිබඳවත් අපි ඇගීමකට ලක්කරන නව ප්‍රශ්නාවලිය තුළ අපි මේ වන විට සැලසුම් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධතාවය, ඒ අධීක්ෂණය තව අවුරුදු ගණනාවක් මං හිතන්නේ අවුරුදු කීපයක් අඛණ්ඩව සිද්ධ කළොත් මං හිතන්නේ අපිට රට සහ පාර්ලිමේන්තුව බලාපොරොත්තු වෙන ඒ උපරිම ආකාරයෙන් වංචාවෙන් දූෂණයෙන් තොර ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක්, රාජ්‍ය ආයතන මගින් ජනතාවට උපරිම සේවයක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එක අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ නිසා මෙම ක්‍රියාවලියේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කතානායකතුමා ඔබතුමා, ලේකම්තුමා ඇතුළු අපේ ලේකම් කාර්යාලයේ ලේකම්තුමිය ඇතුළු සියලුම දෙනාමත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවත් සියලුම දෙනාමත්, විශේෂයෙන්ම අපේ කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන් ඒ ලබා දෙන සහයෝගය දායකත්වයත් මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරමින් ඉතාමත් කඩිනමින් දැන් අපි වර්තමානයේදී අපි හැමදාම උදේට පාර්ලිමේන්තුවේ දකිනවා විපක්ෂයේ අඩුපක්ෂයේ සංවිධායකතුමා අපි ඉදිරිපත් කරපු වාර්තා අනුව ඒ අදාළ අමාත්‍යාංශ විසින් ගන්නා ලැබුණු ක්‍රියාමාර්ග පිළිබඳව දැන් මේ පාර්ලිමේන්තුවේ හැමදාම උදේට ඒ වාර්තා ඉදිරිපත් කරනවා. ඉතින් ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. මේ වාර්තා ඉදිරිපත් කරලා මොනවද වෙන්නේ කියන ප්‍රශ්නේ හැමදාම ඇහුවා. නමුත් දැන් එක පියවරක් විදිහට අපි මේ ඉදිරිපත් කරපු වාර්තා සම්බන්ධයෙන්, නිර්දේශ සම්බන්ධයෙන් සියලුම රාජ්‍ය ආයතන මාස දෙකක් ඇතුළත නව ස්ථාවර නියෝග අනුව මේ පාර්ලිමේන්තුවට අදාළ විෂයභාර අමාත්‍යවරයා විසින් කරුණු ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. දැන් ඒ ප්‍රවණතාවයත් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා මම හිතන්නේ මේක ඉතාමත් සුබවාදී තත්ත්වයක්. මේ තත්ත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා අපි සියලුම දෙනාම වගකීමකින් යුතුව කටයුතු කිරීම තුළින් අපට ඉතාමත් හොඳ ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරමින් මා ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
රජයේ ගිණුම් කාරක සභාවේ සභාපතිවර හැටියට ගරු ලසන් තලගේවන්න මැතිමත්, ඒ වගේම ඔබතුමාගේ ඒ කමිටුවට සහාය පළ කරන සමාජික ගරු මන්ත්‍රීවරුන් සහ වරියන් මේ පිළිබඳ ගත ක්‍රියාමාර්ගය ගරු කතානායකතුමා වෙනුවෙන් මම විශේෂයෙන්ම අගය කරනවා කියන කාරණේ මම මතක් කරන්න ඕන. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා, ගරු සභානායකතුමා,
ඒ මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ඔහොම ස්තුතියි. අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ අධ්‍යක්ෂ ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාවේ උසස් අධ්‍යාපන නිබඳ අනුකාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාව අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාවේ සභාපති ගරු මහාචාර්ය ආංශ මාල්සිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන නිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාව විසින් සකස් කරන ලද සීමා සහිත බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම සම්බන්ධ නිරීක්ෂණ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ඉදිරිපත් කිරීමේදී ගරු මන්ත්‍රීතුමන්ලාට කොටස් දෙකක් හැටියට ලබා දීලා ඇති. එයින් එක කොටසක තියෙනවා මේ වාර්තාවට අමුණන ලද ඇමුණුම් ප්‍රමාණය. ඊට අමතරව මේ වාර්තාවට අදාළව පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති විශාල ඇමුණුම් ප්‍රමාණයක් තියෙනවා. ඒවත් නිරීක්ෂණය කරන ඇතයි කියලා මම විශ්වාස කරනවා. මේ වාර්තාව සකසීම සඳහා විශේෂයෙන් මේ කාරක සභාව 2017 වර්ෂයේ අගභාගයේ සිට උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පිළිගැනීමට ඉල්ලන ලද ආයතන සම්බන්ධයෙන් රාජ්‍යනුන් උසස් අධ්‍යාපනාංශයේ අනුමැතිය ඉල්ලා ඇති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති ආයතන සම්බන්ධයෙන් දිගටම අපි පරීක්ෂණ කරගෙන ආවා. ඒ අනුව මේ කාර්ය සම්බන්ධයෙන් වූ ප්‍රශ්න නිසා 2019 මාර්තු මාස 14 වෙනිදා පාර්ලිමේන්තුවේ රැස් වූ අනුකාරක සභාවේ 42 වෙනි රැස්වීමේදී මේ ආයතනය සම්බන්ධයෙන් ගැටලුව අපි දැක්කා. ඊට පස්සේ 2019 4-3 වෙනි දින රැස් වූ සභාවේදී මේ වැඩ කටයුතු తాවකාලිකව, ඒ කියන්නේ අවසරය දෙන එක తాවකාලික නවත්වන්න කියලා නියෝග කරා. ඒ යටතේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ලංකා බැංකුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහවැලි අධිකාරිය, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, තෘතියක හා වෘත්ති අධ්‍යාපන කොමිසම සහ අදාළ නිලධාරීන් කැඳවා වැඩිදුර විමර්ශනය කරා. ඒ විමර්ශනය කිරීම තුළ ලබාගත් කාරණා තමයි මේ වාර්තාවට ඇතුළත් කරලා තියෙන්නේ. මේ වාර්තාවේ අවසානයේදී අපි ආංශික අධීක්ෂණ කාර්යක් සභාවේ නිර්දේශ සහ නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඒ සඳහා මම පුංචි කාලයක් අරගෙන ඉදිරිපත් කරන්න කැමතියි. මේ ආයතනය සම්බන්ධ ලිපි ලේඛන පරීක්ෂා කරනකොට මුලින්ම අපිට දකින්න ලැබුණ එකක් තමයි මේ ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයදුම් පතක් ඉදිරිපත් වෙනවා මේ ආයතනය අනුමැතිය ඉල්ලලා. ඒත් එක්ක තමයි මේ සියලුම දේවල් අපි නිරීක්ෂණය කරන්නේ. මුලින්ම මේ කාර්යය 2013 8/15 දින ශ්‍රී ලංකා හිරාපදනම තරුණ කටයුතු හා වෘත්ති පුහුණු අමාත්‍යාංශයට ගිවිසුමක් ඇති කර ගන්නවා. මේ ගිවිසුම අත්සන් කරන්නේ එවකට අමාත්‍යවරයා ඉදිරියේද ගරු ඩලස් සලහප්පිරු මහතා සහ එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඉන්න හිස්බුල්ලා මහත්මයා. එතකොට මේ හිස්බුල්ලා මහත්මයා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉඳගෙන රජයේ ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රශ්නකාරී කියලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඊට පස්සේ මේ ආයතනය සම්බන්ධයෙන් ඉල්ලුම් කරනවා උසස් අධ්‍යාපන ආයතනයක් හැටියට. නමුත් ඒ ඉල්ලුම් කරන අවස්ථාවේ සමාගම් රෙජිස්ටර් යටතේ සමාගමක් හැටියට ලියාපදිංචි කරලා නැති සමාගමකට තමයි ඉල්ලන්නේ. එතකොට මේ ඉල්ලන වෙලාවෙත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් ඉඳගෙන ඒ තියෙන බලතල උපයෝගී කරගෙන වංචාකාරී ලිපියක් මගින් තමයි උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස තාවමත් පිහිටුණා නැති ආයතනයක් වෙනුවෙන් අවසර ඉල්ලීම සිදු කරන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් ලැබුණ මුදල් ගැන අපි විටිමිට පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ කරනකොට දැනගන්න ලැබෙන්නේ මාර්තු 14 පාර්ලිමේන්තුවේ කාර්යක සභාවට කැඳවුවාම මේ වර්තමාන ආයතනයේ සභාපති වන හිරාස් හිස්බුල්ලා මහතා, ඒ කියන්නේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතණුවන්, එයා කියනවා මේක ප්‍රධානයක් ලෙස ලැබුණේ කියලා. පස්සේ නමුත් ඒ ලැබුණ ප්‍රධානයක් ලෙස ලැබුණත් පස්සේ කියනවා නෑ මේක ණයක් ලෙස ලැබුණේ කියලා. ණයක් සම්බන්ධයෙන් කිසිම වෙලාවක ණය ගිවිසුම් ඉදිරිපත් කරන්නේ නෑ. ඒ 2019 මේ 21 වෙනි දින තමයි අපිට මේ සම්බන්ධයෙන් තියෙන ණය ගිවිසුම් පහක් ඉදිරිපත් කරන්නේ. මේ ණය ගිවිසුම් පහයි මේ ණය හැටියට මහ ලංකා බැංකුවට ලැබුණ මුදල් ලැබුණ ආකාරය පිළිබඳ පරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ කාර්යක සභාව යෝජනා කරනවා මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයයි සෞදි අරාබි තානාපති කාර්යාලයයි එක සම්පූර්ණ නිරීක්ෂණයක් පරීක්ෂණයක් කරලා මේ ණය ලැබුණ ආකාරයේ මේ මුදල් කොහොමද ලැබුණ ආකාරයේ පරීක්ෂණයක් කරන්න. මොකද මහ බැංකුව පැහැදිලිව කියනවා මේ ණයක් හැටියට ලැබුණා නම් මේ වැරදි පාරේ ඇවිල්ලා තියෙන්නේ, වැරදි account එකකට ඇවිල්ලා තියෙන්නේ, ආපහු මේ ණය ගෙවන්න බෑ. ඒ නිසා මේ මුදල් විසිද්ධිකරණ යටතේ වුණාද කොහොමවද කියන එක මේක ඇත්තට බරපතල වංචාවක් හැටියට අපි දකිනවා. එහෙනම් මේ බරපතල මුල්‍ය වංචා සම්බන්ධයෙන් මේ ගැන පරීක්ෂණයක් කරන්න කියන එකත් අපි ඉල්ලනවා. ඒ වගේම මෙවැනි ආකාරයේ මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ රාජ්‍ය නෝන් සංවිධාන වෙත විදේශ මගින් ලබා දෙන විවිධ ප්‍රදානයන් නියාමනය කිරීමේ ඇති යම් යම් අඩුපාඩු. ඒ අඩුපාඩු නිසා ඒවා සක්සන්න කියන එකත් අපි ඉල්ලා සිටිනවා. රාජ්‍ය නෝන් සංවිධාන හරහා ලබාගන්නේ මුදල් ඇතුළු සියලුම දේවල් ෆොරින් කන්ට්‍රිබියුෂන් රෙගුලේෂන් ඇක්ට් කියලා එකක් ඉන්දියාවේ හදලා තියෙනවා. මේ වගේ දේවල් බලලා මේක ඉක්මනටම නියාමනය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙතන තියෙන බරපතල ප්‍රශ්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අක්කර 35ක් ලබා දීලා තිබුණට එයට යාබද අක්කර 8ක අනවසරයෙන් ඉදි කරලා තියෙන මේ ආයතනය. ඒ වගේම මේ ආයතනයට අවසර අරගෙන නැහැ කිසිම වෙලාවක ගොඩනැගිලි ඉදි කිරීම සඳහා. මේ සම්බන්ධයෙන් උතුරු වාකරේ ප්‍රාදේශීය ලේකම්ට අනුව කිසිම ලිපිගණුවක් නැහැ. බලහත්කාරයෙන් සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. ඒ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ මේ කොහොමද මේ ආයතනයට අවසර ගත්තේ කියලා මේ ගොඩනැගිලි හදන්න පවා. එනා උක්ත නිර්දේශයන්ට අනුව මෙයා ආයතනයට ලැබුණ මුදල් සියල්ල නීති විරෝධී වන හේින රජයේ මගින් නීත්‍යානුකූල ලබා දුන් ඉඩම් වලට අමතරව අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බැවින්ද මෙම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන සියලු වත්කම් හා ගොඩනැගිලි රජයට පවරා ගන්නා ලෙසත් එම වත්කම් හා දේපළ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාම සිදු කළ යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කරනවා එසේ කිරීමෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලය පහසුකම් සපිරි ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස තවදුරටත් දියුණු කරන්න පුළුවන් මෙම මණ්ඩපය නූතන තාක්ෂණය සම්බන්ධ පාඨමාලාවන් සහ සංචාර කර්මාන්තය ගැන ඉගැන්වෙන සහජීවනයේ විද්‍යා භූමියක් බවට පත්කළ යුතු කාරක සභාව නිර්දේශ කරනවා අවසාන වශයෙන් දැනට පවතින රටේ ආරක්ෂක තත්ත්වය ගැන සලකා බලා මෙම ආයතනයේ මුදල් ලැබීම අනවසර ඉදිකිරීම බලයෙන් රජ ඉඩ අත්පත් කර ගැනීම මේ සියල්ල නීති විරෝධී මේ සිදු කරපු අය අරිණන් අද නිදැල්ලේ ඉන්නත් බෑ මේගොල්ලෝ ඉන්න ඕනේ හිරගෙදර ඒ නිසා අපි රජයට පවසා සිටිනවා හදිසි නීති යටතේ වහාම රජයට මේ සියල්ල පවරා ගන්න මේ පරීක්ෂණ සියල්ල අවසන් වෙනකන් මුදල් ආපු විදිය කොහොමද අවසන් වෙනකන් මේ මුදල් ආපු විදිය ගැන විශේෂයෙන් අරාබි සෞදි අරාබි තානාපති කාර්යාලයේ ඒ සේවය ලබා ගත යුතු වෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශ මේ ඒ නිසා අපි ඒකමතිකව ඉල්ලා සිටින්නේ මේ ආයතනය හදිසි නීති යටතේ වහාම රජයට පවරා ගන්න ඒ සඳහා ආදර්ශයක් තියෙන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ රජයට පවරා ගත්ත ආකාරයෙන් ඒ වගේම සියලුම වැරදිකරුවන්ට එරෙහිව තරහ තිරුණු නොබලා කඩිනම් නීතිමය පියවර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිනවා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් ලබන මේ වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභා නියමයන්ට අනුකූලව ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනවා සති 6ක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය නැවත පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු වෙනවා 8 වෙනි පාර්ලිමේන්තුවේ විසින් හඳුන්වා දුන් සුවිශේෂී අංගයක් වන ආංශික අධීක්ෂණ කාරක සභාවන්ගේ ක්‍රියාකාරීත්වය හරියටම ක්‍රියාත්මක කරගෙන යන්න නම් පාර්ලිමේන්තුවට ඒ සහයෝගය ලැබුණු ඇතයි විශේෂයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් සති 6ක් ඇතුළත තමන්ගේ ප්‍රතිචාරය දක්වනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම අවසාන වශයෙන් මේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන්න අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා අවසාන වශයෙන් ඔබතුමාට කියන්න කැමති මේ වාර්තාව සකස් කරනකොට මේ ආංශික අධීක්ෂණ කාරක සභා සම්බන්ධයෙන් ලේකම් මණ්ඩලය නැත්නම් කාරක සභා කාර්යාලය සේවක මහත්මාන්තිමට අපි විශේෂයෙන් ස්තුති කරනවා අවම පහසුකම් ඇතුව තමයි මේ වාර්තාව සකස් කරන්න නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය දින 3ක් තිස්සේ දිවාරය නොබලා රාත්‍රී සමහරලාට අපිත් හිටියා පාන්දර 5 වෙනකම් වැඩ කරනවා මෙහෙම වැඩ කරලා බොහොම අවම පහසුකම් සහිත වැඩ කරන්නේ ඒ නිසා ඔබතුමාට විශේෂයෙන් මේ මොහොතේ මතක් කරනවා මේ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙච්චර වැඩ කරනවා මේ වැඩ කරන නමුත් කාර්ය මණ්ඩලයේ මදි අඩුම තරම එක ආංශික අධීක්ෂණ කාරක සභාවට 5 දිනක්වත් කාර්ය මණ්ඩලයක් දුන්නොත් මීට වඩා වැඩ කරන්න පුළුවන් මේ ඒ නිසා ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඒ හරහා ආංශික අධීක්ෂණ කාරක සභාවලට වැඩි බලතල ලැබිලා වැඩියෙන් වැඩ කරන්න ලැබෙනවා. ඒ වගේම අවසානයේ සියලුම කාර්ය මණ්ඩලයේ ස්තුතිවන්ත වෙනවා දිවාරය නොබලා මහන්සි වෙලා මේ වාර්තාව වෙලාවට අපිට ලබා දෙන්න හැකියාවක් ලැබුණා. මම විශ්වාස කරනවා මේක ජාතික අවශ්‍යතාවයක්. ඒ නිසා වහාම හදිසි නීති යටතේ මේ ආයතන රජයට පවරාගෙන ඉතුරු පරීක්ෂණ ටික් කරලා සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල රජයට පවරා ගන්න ක්‍රියාමාර්ගයට යන්න කියලා.
බොහොම ස්තුතියි. ඔබතුමා මතක් කරපු කාර්යය පිළිබඳව කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ නිදාල මහතුන්ගෙන් ලැබෙන සහාය සහායයේ අඩුපාඩු පිළිබඳව කරු කතානායකතුමත් එක්ක සාකච්ඡා කරලා ඊට අමතරව පක්ෂ නායක රැස්වීමේදී මේ පිටම සාකච්ඡා කරලා වැඩ පිළිලක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා කරු කතානායකතුමා දැනුවත් කරලා බොහොම ස්තුතියි. ඔව් මේ මරණාත්මක මන්ත්‍රීමාගේ
නියෝජ්‍ය කතානායකතුමනි 26 වෙනි ස්ථාර නියෝගය අරතම මම ආශිමාන් සිංහ මහත්මයා ඉදිරිපත් කරපු වාර්තාව ගැන ඉතාමත්ම කෙටියෙන් අපි එතුමාත් යෝජනා කළ පරිදි අප තාම උමනාවෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ඉතාමත්ම ඉක්මනින් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්න කියලා. මොකද මේ නිර්දේශ ඉතාමත්ම ප්‍රබලයි. ඒ වගේම මේ සාක්ෂි මාත් කිවල බැලුවා. මේක ආගමක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සහ මුලින්ම දේශපාලන කප්පම් මත ඩොලර් මිලියන 52ක් පුද්ගලික මුදල් වෙන රටකින් මුදල් ලබාගෙන කරන ලද දූෂණයක් ඇත්තටම. ඒ නිසා මේක ආගමක් එක සම්බන්ධ කතාවක් නෙමෙයි. ඒ නිසා කරුණාකරලා අපි ආණ්ඩුවෙනුත් ඉල්ලා සිටින වහාම මේක රජයට පවර ගන්න කෙන ඉල්ලා සිටින ගමන් ලබා දිය හැකි ඉක්මන්ම දිනයක මේ සම්බන්ධ පූර්ණ විවාදයක් ලබා දෙන්න
කියලා සභානායකතුමා
මාර්ග සභාවට ස්තුතිවන්ත වෙන ලබා
විවාදයක් ලබා දෙන්න සූදානම්.
හරි බොහොම ස්තුතියි. ගරු බඳුරු ගුණාන්දන මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අපේ මේසෙඋඩ තබලා තියෙනවා මහා මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ මිලියන 65000ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් සඳහා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ 2019 අයවැලේකණේ වෙන්කර දුන් මුදල් මාස 5කට පමණයි ප්‍රමාණවත් වෙලා තිබෙන්නේ. ඉතින් මුදල් පිළිබඳ සම්පූර්ණ බලය මේ පාර්ලිමේන්තුවට පැවරෙන නිසා 2019 අයවැලේකණේ ගැන කතානායකතුමනි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වෙනම වාර්තාවක් ලබා ගත යුතුයි කියන නිර්දේශයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ 2019 අයවැලේකණේ සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවත් නිර්දේශ කළා තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වශයෙන් ඔබතුමා මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරන්න කැමති. මොකද නැතිනම් අවුරුද්ද අවසන් වන විට රාජ්‍ය මූල්‍ය පිළිබඳ අවුල් ජාලාවක් නිර්මාණය වෙන්න ඉඩ තිබෙනවා. ඒක මුළු රටටම හොඳ නැහැ. මොකද පාර්ලිමේන්තුව අපේ වගකීම් නිසි ලෙස ඉස්තකලේ නැතිවීම පිළිබඳ ප්‍රශ්නයකට මතුවෙනවා. ඒක නිර්දේශ කළා තියෙන නිසා මොකද පාර්ලිමේන්තුව නොමග යැවීමක්, පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක්, පාර්ලිමේන්තුව නොසලකා හැරීමක් කියන කරුණු ඒ වාර්තාවේ සඳහන් වෙනවා. එහෙමනම් ඒ වාර්තාවෙම නිර්දේශ කරනවා මේ 2019 අයවැය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තෙවැනි පාර්ශ්වයක මේ ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ වාර්තාවක් ලබා ගන්න කියලා. ඉතින් මම ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සමග 2019 අයවැය නිසා ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සඳහා මැදිහත් වෙන්න කියලා.
ගරු සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා කියන ආකාරයට පටලැවිලි වෙන්නේ නැහැ. මොකද මුදල් ලැබෙනවා පාර්ලිමේන්තුවේ ඉන්නවා. පසුගිය කාලේ චන්ද්‍රිකා මැතිවිය ජනාධිපති වෙලා අවුරුදු 10ක් මුදල් ලැබෙති පාර්ලිමේන්තුවේ නැහැ. මහින්ද මැතිතුමත් ජනාධිපති වෙලා හිටියා. එතුමා පාර්ලිමේන්තුවේ නැහැ. අවුරුදු 20ක් මුදල් ලැබෙති පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. අද මංගල සභාවේ ලැබෙතුමයි මුදල් ලැබෙති හැටියට පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතින් මේක පටලැවිල්ලක් වෙන විදිහක් නැහැ. ඕන ප්‍රශ්නයක් මුදල් ලැබෙතුමාගෙම අහන්න පුළුවන්.
ගරු සභානායකතුමා,
එනස් there was no finance minister in parliament. Now there is no problem.
මම order please මේ පිළිබඳව විවාදයක් පවත්වන බලාපොරොත්තු වෙන 28 වෙනිදා මට මතක හරිට ගරු සභානායකතුමා සිකුරාදා විවාදයක් පවත්වන්න ළම නියම කරලා තියෙනවානේ සිකුරාදට.
නෑ,
එද සතියේ මේ කාර්යය
සම්බන්ධ 27 වෙන වැඩකට
28 මං අහන්නේ
28 මං හිතන්නේ condolences. 27 විදිහට මේකට මේ කිරුවේ නෑ.
මේ පරිපූර්ණ ඇස්ටිමේන්තු උප සම්බන්ධ
විවාදේ. හැබැයි මෙතන වෙලා තියෙන්නේ අවුරුදු 20ක් මුදල් ලැබෙතිවරේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. එහෙම කරපු අය
හොඳයි.
කිකි මතකයක් තියෙන්නේ. අවුරුදු 20ක් හිටියේ නැහැ මෙතන. අපි ප්‍රශ්න ඇහුවාම
විපක්ෂයේ බන්දුන ගුණාන්දර මන්ත්‍රීතුමා
20ක් හිටියේ නැහැ.
බන්දුල ගුණාන්දර මන්ත්‍රීතුමා
සභානායකතුමා, හරි සභානායකතුමා කෙනෙක්නේ මේ
මෙතුමා.
කාරක සභාවල තියෙන නියෝග පිළිපදින්නේ නැහැ. කාරක සභාවලින් කිව්වා මේ අයවැලේ කෙනෙක්ගෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්නේ ගැන බලන්න කියලා පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා කිව්වහම, පාර්ලිමේන්තුවට බොරු ප්‍රකාශන කළා තියෙනවා කිව්වහම, පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු දීලා තියෙනවා කිව්වහම, ඒක කොමිටියක් විසින් කියනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අහන්න කියලා. තමුන්නාසේ දන්නවද මොකද්ද කරලා තියෙන දේ කියලා?
ගරු සභානායකතුමා,
ඒක තමයි මම කියන්නේ. මුදල් ලැබතුවා පාර්ලිමේන්තුවේ නෑ, ඉස්සරවාගේ නෙවෙයි, පාර්ලිමේන්තුවේ ඉන්නවා.
බොහොම ස්තුතියි. ඕඩර් ප්ලීස්. නෑ, මේ පිළිබඳව මීට වඩා කතා කරන්න අවශ්‍යතාවයක් එන්නේ නෑ. ඕඩර් ප්ලීස්. ගරු බන්දුරු ගුණාන්දර මන්ත්‍රීතුමා, මේ පිළිබඳව විවාදයක් පවත්වන්න ලෑස්ති කරලා තියෙන්නේ 28 වෙනිදා සිකුරාදා. ඒ නිසා මේ පරිපූර්ණ ඇස්තමේන්තු විවාදයට බය වෙනවා. බොහොම ස්තුතියි. මාධ්‍ය පෙත්සම් පිළිගන්නවීම, ගරු නිරෝෂන් පෙරමැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජක දළුව ඇන්ටන් විල්වත්ත යන ලිපිනයේ පදිංචි SAPD සියඹලාපිටිය මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම මහජන පෙත්සම් කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංකයක ගරු හේෂාවිතානගේ මැතිතුමා,
පානුව නියෝජ්‍ය කතානායක,
ගරු නිවාස ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍යවගේ නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි, A1 43 එම නිවාස ව්‍යාපෘති 43ම 2015 වර්ෂයේදී ආරම්භ කරන ලදී. A2 දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ නිර්දේශ හා ප්‍රාදේශීය ලේකම්ගේ ඉඩම් කච්චේරි ක්‍රමය තුළින් තෝරාගෙන ඇත. ආ තුන ව්‍යාපෘති 43ක් තුළ ප්‍රතිලාභීන් 1067කට සහන සලසා ඇත. එතුමාගේ හතරවැනි ප්‍රශ්නයට පිළිතුර නැත. ඊළඟ එකට පිළිතුර රටේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇත.
ඔබතුමාගේ අතුරු ප්‍රශ්න.
ගරු නියෝජක කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ගායන්ත කරුණාතිලයා එතුමාට පිළිතුරු ලබා දීම සම්බන්ධව. මේකේ 2010-15 සීමාව ඇහුවම මෙතුමාගේ පිළිතුරේ තිබුණා 43 නිවාස ව්‍යාපෘති, ඒකත් 2015 වසරේ කියලා. එතකොට පහුගිය වසර හතරෙම මම මේ පාර්ලිමේන්තු සැසියට නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉස්සෙල්ලා 7 වෙනි පාර්ලිමේන්තු කාල සීමාව පිළිබඳ තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒ කාල සීමාව තුළම නිවාස ව්‍යාපෘති එකක්වත් එතකොට ආරම්භ වෙලා නැහැ. වසර අධිකාරියේ පහුගිය කාල සීමාව තුළ එක නිවාස ව්‍යාපෘතියක්වත් ආරම්භ වෙලා නැහැ. ඔබතුමාගේ උත්තරේ හැටියට මම දන්නේ මේකේ අපිට දැනගන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්ක මේ දවස්වල පහුගිය දවස්වල මේ අදාළ ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහට ගිහලා ඇඬුවා. මම හිතන අඬන්න වෙන්නේ අපිට. මේ රටේ ජාතික නිවාස සමාදන අධිකාරිය හරහා එක නිවාස ව්‍යාපෘතියක්වත් ආරම්භ කරේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව ඒ අදාළ අධිකාරිය හරහා මේ අවුරුදු 5ක කාල සීමාවේ කරේ මොකක්ද කියන එක පිළිබඳව රටේ ජනතාව දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. මොකද මිනිස්සුන්ට සෙවණක් සෑදීමට යම් වැඩපිළිවෙලක් සාධන එක තමයි නිවාස අධිකාරියේ කාර්යභාරය. එක නිවාස ව්‍යාපෘතියක්වත් ආරම්භ නොකර මිනිස්සුන්ට මොකක්ද මේකෙන් කරේ කියලා වාර්තාවක් ලබා දෙන්න අමාත්‍යාංශයට පුළුවන්ද කියලා අහනවා.
තරු ඇමතුමා
පොඩ්ඩක් නැවත පොඩ්ඩක් පැහැදිලි කරන්න කැටි මොකද්ද?
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ චමින්ද විජේසිරි මන්තුමා අහනවා.
කරෝ නියෝජක කතානායකතුමනි, දැන් මේ නිවාස අමාත්‍යාංශයේ දිහා බැලුවම වර්තමානයේ ශාල උදාගම් වැඩපිළිවෙළ නිර්මාණය වෙනවා. ඒතකොට අපිට දැන් මීට කලින් විනුකාරක සභාව තුළ වාර්තාත් ඉදිරිපත් වුණා ඒ වකවානුව තුළ විච්ච සිදුවීම් වැරදි පිළිබඳව. ඒ වගේම අපි දන්නවා හිටපු ඇමතිවරයා හැටි රිවල් විරංශ ගරු මන්ත්‍රීතුමා, එතුමා පොළවේ පය ගහලා ඉන්න මේ රටට ආදරය කරන මේ රටේ අහිංසක දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කතා කරනවා. හැබැයි ක්‍රියාවෙන් කටයුතු කරලා නැහැ කියන කාරණේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේ පිළිතුර තුළ ලැබිලා තියෙන්නේ. මම අහන ප්‍රශ්නේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුදල් තිබිලා අහිංසක මිනිස්සු ඉඳලා නිවාස හදාගන්න බැරි වෙච්ච ඒ ක්‍රියාදාමයේ අදාළ ඇමතිවරයා සහ අදාළ අමාත්‍යාංශයේ කණ්ඩායමට ඒ පෞගිය වකවානුව තුළ ඒක සිද්ධ කිරීම පිළිබඳව ප්‍රදේශයේ අහිංසක දරුවෙක් මන්දපෝෂණයේ කන්න බොන්න නැතුව නැතිලා තියෙනවා. මම හිතනවා මේ මෙවැනි ක්‍රියාදාමයන් පෞගිය වකවානුව තුළ සිද්ධ නොවුණු නිසා තමයි අද කේදිනීය තත්ත්වයන් වලට මේ රට මුහුණ දෙන්නේ. නිසා මම හිතනවා මේවට වගකීම් දරන්න ඒ අතපසු වීම සහ මගහැරීම් සහ වෙනත් කාර්යයන් සඳහා ඒ අමාත්‍යාංශයේ පාවිච්චි කරන නිසා ඒ අදාළ වකවානුව තුළ නියෝජනය කරපු ඒ කණ්ඩායම වලට අවශ්‍ය දැනුවමක් දෙන්න වැඩපිළිවෙළක් අමාත්‍යාංශයෙන් ගණන් තියනවාද කියලා අහන්න කැමති ගරු
නියෝජ්‍ය
ඇමතුමා.
දඬුවම් දෙන්න වැඩපිළිවෙළක් ගැන ප්‍රශ්නේ කලින් තිබුණ නැහැ. ඒක නිසා අතුරු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ඇමතුමාට. හැබැයි 2015ට පස්සේ මේ වැඩසටහන යටතේ 1426ක් උදාගම්මාන දැනට ආරම්භ කරලා තිනවා. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 38,000 ගණනක් ඒ යටතේ අයත් වෙනවා. එතුමා ඇහුවා 2015ට පෙර නිවාස හැදීම ගැන. අපි කවුරුත් දන්නවා ඊට ඉස්සෙල්ලා මහින්ද චින්තන පුස්තකයේ සඳහන් කරා හැම වර්ෂයකම ගමකට ගෙවල් 25ක් හදනවා කියලා. ඒකේ තත්ත්වය ඉතින් අපි කවුරුත් හොඳටම දන්නවා.
ඔබතුමාගේ ප්‍රශ්න දෙක අහලා අවසానයි. බොහොම කනගාටුයි. ගරු දයසිරි ජයසිරි මහත්මයා ප්‍රශ්න අංක දෙක.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග දේව සම්පත් ජල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට මෙට්‍රික් ටොන් 250,000යි. එතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මෙට්‍රික් ටොන් 60,000යි. එතුමාගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ගලේවෙල ඒ වගේම මහවැලි එච් කලාපයේ බුරුළු වැව ඒ වගේම මහවැලි ජී කලාපයේ බකමූණ මහවැලි එච් කලාපයේ තඹුත්තේගම අනුරාධපුර වවුනියාව. එතුමාගේ හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර මෙට්‍රික් ටොන් 10000යි. එතුමාගේ පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර හෙක්ටයාර් 3,500යි. හතරවෙනි ප්‍රශ්නෙට ලොකුලුණු වගා කරන ගොවීන් සංඛ්‍යාව කොකොමනද? පවුල් 10000යි. ඒ වගේම එතුමගේ හයවෙනි ප්‍රශ්නෙට පිළිතුර ගරු කතානායකතුමනි, 2015 වර්ෂයේදී ලොකුලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 89,323යි, 2016දී 65,223යි, ඒ වගේම 2017දී 55,603යි, 2018දී 28,047යි. ඒ වගේම ආයන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත් ගොවීන් මගින් ක්‍රියාත්මක කරන ලද ලොකුලූණු බීජ නිෂ්පාදනයේ වැඩසටහන් සහ ගුණාත්මක භාවයෙන් උසස් ලොකුලූණු බල්බ ලබා දීම, ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එම ආයතන මගින් ක්‍රියා කරන වැඩසටහන් යටතේ තෝරාගත් ගොවීන් සඳහා ආරක්ෂක ලොකුලූණු ගුණාත්මක භාවයේ බීජ විසුරුම් ජල සම්පාදන පද්ධති සහ නව තාක්ෂණයෙන් නොමිලේ ලබා දීම, ඒ වගේම ලොකුලූණු මිලදී ගැනීම සඳහා සහතික මිලක් ලෙස රුපියල් 80ක මිලක් ලබා දීම, ලොකුලූණු බීජ සඳහා 50% සහනාධාරය ලබා දීම, විශේෂයෙන්ම භාණ්ඩ බද්ධ ලොකුලූණු කිලෝ එකක් සඳහා රුපියල් 20 සිට රුපියල් 40 දක්වා ඉහළ දැමීම. එතුමාගේ ඊළඟ කොටසේ පිළිතුර ගුණාත්මක භාවයෙන් උසස් ඉහළ අස්වනු විභවයක් සහිතව නව ලොකුලූණු ප්‍රභේදයන් හඳුන්වා දීම, ලොකුලූණු ගොවීන් තම නිෂ්පාදනය සඳහා සාධාරණ මිල සහතික කිරීමට අදාළ නිෂ්පාදනයන් වෙළඳපොළට එන කාල සීමාව සලකා බලා ආනයනික ලොකුලූණු සඳහා බදු පැනවීම ආයන්න අදාළ නොවේ.
ඇමතුමාගේ අතුරු මට කරුණා කරල කියන අර 2015 මේ 89,323ක් තිබුණ හෙක්ටයාර වගා කළ බිම් ප්‍රමාණය
ලොකුලුණු නිෂ්පා නෑ ලොකුණු ඔබතුමා අහලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ 2015 සිට මේ දක්වා වාර්ෂික ලොකුලුණු අස්වැන්න ප්‍රමාණය එක් එක් වර්ෂ 90 කොපමණද?
හරි.
ඒකෙදි 2015 අස්වැන්න මෙට්‍රික් ටොන් 89,323යි.
ඕකේ රයිට්.
අතුරු ප්‍රශ්න
නියෝජ කතානායකතුමනි, මම සුදවන්ත වෙනවා අපේ ඇමතුමාගේ උත්තරයට. දැන් අත වශයෙන් බලපුවාම 2015 ඉඳලා මෙට්‍රික් ටොන් 89,323 ඉඳලා 2018 වෙනකොට මෙට්‍රික් ටොන් 28,000 දක්වා මේ ලොකුලූණු නිෂ්පාදනය ලංකාවේ අඩු වෙලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද හේතුව දැන් ඇත්තටම මේකට ප්‍රධාන හේතුව දැන් මම මේ ඊයේත් අදත් අපි සොයලා බැලුවා මාතලේ ගලේ වෙලා ඇතුළේ මේ ඉච්කලාපේ තියෙන ප්‍රදේශවල තත්ත්වය. දැන් ඇත්තටම ලොකුලුණු මේ හිටවන ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒක අඩු වෙන්න හේතුවක් තමයි අත වශයෙන් විශේෂයෙන්ම අර ලොකුලුණු වල තියෙන මිල උච්චාවචන වීමේ ප්‍රශ්නේ. මොකද හේතුව දැන් ඔබතුමාලා පහුගිය කාල වකවානුවේ දිගටම ජූලි මාසය වෙනකොට සාමාන්‍යයෙන් බද්ද ගහන්න ඕනේ ආනයන බද්ද. නමුත් දැන් පහුගිය අවුරුද්දේ තුනේ ජූලි මාසෙනේ මේ ගැහුවේ අගෝස්තු මාසෙත් පැනලා සෙප්තැම්බර් මාසෙට. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් ජූලි අගෝස්තු මාසේ මුල් සතිය වෙනකොට අස්වැන්න දැන් නෙලන කාලේ එනවා මේ ලොකුලූණු වල. ඉතින් ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමා කවද්ද මේ බද්ද, මොකද බද්ද ජූලි මාසේ ගැහුවොත් තමයි අර අගෝස්තු මාසේ ගන්න අස්වැන්න වලට ඇත්තටම වැඩගත් මේ මිලක් ලබා ගන්න ගොවීන්ට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි කවද්ද මේ බද්ද ගහලා මේ ගොවීන්ව ආරක්ෂා කරගන්න ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා මේ වැඩපිළිවෙල සකස් කරා.
ගරු ගතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා දයසිරි ජයසේකර මැතිතුමාට මේ ප්‍රශ්නේ අහපේ. කියන්නේ ඔබතුමා බලන්න දැන් මාසයකට කලින් ගිය මාසේ අපි 15 වෙනකොට බද්ද ගහලා ඉවරයි. බද්ද ගහලා ගැසට් කරලා තියෙනවා රුපියල් 20 තිබිච්ච බද්ද රුපියල් 40 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට මාස 3කට කලින් තමයි මේ සැරේ බද්ද ගහලා තියෙන්නේ. එතකොට ගබඩා කරුවන්ට බෑ ඒගොල් ඒ ලොකුලුණු කලින් ගෙනල්ලා ගබඩා කරලා අනවශ්‍ය ලෙස ගොවින්ව සූරා ගැනීමට අවස්ථාව දීලා නැහැ. මාස 3කට කලින් බද්ද ගහලා තියෙනවා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ
තමයි දැන් මේ වෙනකොට ඔබතුමාලා දැන් මේ බීජ පිළිබඳව ඔබතුමා කතා කරා. දැන් බීජ ඇත්තරම මේ වෙනකොට නුවරඑළිය තියෙනවා කිලෝ 1300ක් විතර ගබඩා කරලා සීත කාමරවල. දැන් අත වශයෙන් මේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අනිත් ප්‍රශ්නේ. ඔබතුමාලා කොයිතරම් කතා කරත් මේ ගොවීන්ට බීජ ලබා දීමේ වැඩපිළිවෙල දේශීය වශයෙන්ම නිෂ්පාදනය කරගන්න අවස්ථාව දෙනවා කියලා විශාල වශයෙන් දේශීය නිෂ්පාදනය කරගත්ත ඒවා ටිකවත් ගොවීන්ට ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙල සකස් වෙලා නැහැ. ඒ නිසා වෙලා තියෙන්නේ පිට රටින් ගේන ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මොකද්ද ඔබතුමාගේ වැඩපිළිවෙල දැන් මේ නුවරඑළිය තියෙනවා කිලෝ 1300ක් ගබඩා කරලා ලොකුළු වුණු බීජ. ඉතින් මේ ටිකවත් අරගෙන මේ ගොවීන්ට ලබා දීමේ ක්‍රියාමාර්ගයක් ගන්නවද නැත්නම් තවදුරටත් පිට රටින්ම මේ බීජ ගෙනල්ලා ලංකාවේ ගොවීන්ව අනාද කරන වැඩපිළිවෙලද මේ ක්‍රියාත්මක කරන්න හදන කියලා මම අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් බීලුණු බීජ ගබඩා කිරීම හුඟක් වෙලාවට සිදු වෙන්නේ මාතලේ ප්‍රදේශ ආශ්‍රිතව. දැනටමත් ගොවීන් ගොවි පොළවල් 100කට අධික ප්‍රමාණයක් තියෙනවා ලොකුළුණු බීජ නිෂ්පාදනය කරන ගොවීන්. ඒ සඳහා රජයේ මගින් 150 සහනාධාරයකුත් ලබා දීලා ඒ බීජ ගොවීන් අතර බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ එතුමා කියන බීජ ගබඩාවේ තියෙනවද කියන එක මට ගැටලුවක්. හැබැයි දැනට අපි මේ ක්‍රමවේදී අනුගමනය කරලා තියෙනවා. එහෙම ඔබතුමා කියන දන තියෙනවා නම් අපි ඒක හොයලා බලලා ඒකත් ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශංක තුන ගරු චමේන්ද විජේසේකර මැතිතුමා.
නාන ගරුතන.
ගරු කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංගයේ නැසීමට
එතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
හොඳයි, එන 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 ඉදිරි අවස්ථාවේදී ප්‍රශ්නෙට උත්තර පිළි අපි ගන්න බල කටයුතු කරනවා. ප්‍රශ්නාංක 4 වෛද්‍ය නලින් දයසේක මැතිතුමා. ප්‍රශ්නාංක 4 වෛද්‍ය නලින් දයසේක මැතිතුමා. ප්‍රශ්නාංක 5 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා. ප්‍රශ්නාංක 6 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා. ආ සමාවෙන්න.
සමාවෙන්න.
පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා. මහාරු කෘෂිකර්ම පශුසම්පත් සංවර්ධන වාරිමාර්ග දීවර සහ ජල සම්පත් අමාත්‍යාංගය නැසීමට
ගරු කතානායකතුමනි, දීර්ඝ පිළිතුරක් තියෙන කොළ 15ක විතර මං හිතන්නේ කියවන්න ගියොත් වෙලා යනවා. ඔබතුමාට මං කැමති නම් මං කියවන්න පුළුවන්. ඔබතුමාට මේ සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් කිව්වොත්
සභාගත කරනවද?
මට පුළුවන්ද, විශේෂයෙන් මම අහලා තියෙන්නේ ගරු අමාත්‍යතුමා,
ඔව්,
පුත්තලම දිස්ත්‍රික්කය ගැන මේ අහලා තියෙන්නේ.
ඔව්.
ඒ කියන්නේ තමුන්නාසලක ආණ්ඩුව බලයට පත් වුණාට පසුව මේකෙදි අහනවා විශේෂයෙන් මේ වාරි මාර්ග ප්‍රතිසංස්කරණ වලදී 4 කොටසේ හා 3 කොටසේ ප්‍රසංස්කරණ කටයුතු සඳහා සියලුම ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවුවද කියන එකයි, ඒ වගේම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන් ලේඛනයක් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ සම්බන්ධ ඔබතුමාට සරල උත්තරයක් දිය හැකි දෙකේ.
එකනේ දීර්ඝ ලේඛනයක් තියෙනවා ඔබතුමා අහපු සුලිවාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම 2015 පුත්තලම් දිස්ත්‍රික්කයේ. එතන සුලිවාරි මාර්ග සුළුවාරි මාර්ග 102ක් ලේඛනයක් තියෙනවා.
ඒ සියල්ලම ටෙන්ඩර් කැඳවන ලද
ටෙන්ඩර් කැඳවලා කරලා
කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛන සහිතයි.
කොන්ත්‍රාත් සහිතව ඒ ගොවි සංවිධාන වලට දීලා තියෙන ලැයිස්තුවම මම දෙන්නම් ඔබතුමාට.
එතකොට ඔබතුමාට පුළුවන්ද මේ අර විශේෂයෙන් මේ ඔබතුමා දන්නවා මේ මේ මේවා කරදි පාරිසරික හා ඉංජිනේරු ශක්තිතාව වර්ධින වාර්තා ගත යුතුයි. ඒ වගේම ඒ ප්‍රසංස්කරණ කටයුතු වලදී රොන් මඩ හා පස් හා වැලි සදහා ටෙන්ඩර් කැඳවලා තියෙනවද? ඒ බොහෝ ව්‍යාපෘතිවල මම දන්නවා වාරි මාර්ග විශේෂභාර අමාත්‍යවරු හැටියට හිටියා ගාමිණී විජිත් විජිතමුණු සොයිසා මැතිතුමා. අපේ මොණරාගල දිස්ත්‍රික්කෙත් ඒ විදිහට ව්‍යාපෘති කරලා තිබුණා. වැව්වල වැලි පස් අරගෙන ගියා. ඒව අරන් ගියේ කොහෙද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ මේ දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පහුගිය කාලෙත් වාර්තා වුණා රිෂාඩ් බදුරුණින් අමාත්‍යවරයාට අදාළ චෝදනා ගොඩකුත් එන නිසා පස් ගැනත් වැලි ගැනත් ප්‍රශ්න ටිකක් ඒ දිස්ත්‍රික්කේ තියෙන නිසා කැලෑත් කපලා තියෙන නිසා මේ ව්‍යාපෘති හරහා මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පස්සෝ වැලි සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවද? ඒ ලේඛනයක් ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැකිද කියන එක.
අර නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා වෙනම ප්‍රශ්නයක් ඇහුවොත් මට සම්පූර්ණ විස්තරාත්මක ලේඛනයක් දෙන්න පුළුවන්. ඒත් මේ ආරම්භ කරලා තියෙන 102 ව්‍යාපෘති 102 සඳහාම නියමානුකූල කොන්ත්‍රාත් කරුවන් සහ ගොවි සංවිධානවල ටෙන්ඩර් කැඳවීමක් කරලා තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ.
ගරු මාධ්‍යතුමා.
ඉදිරිතුර සභාගත
සභාගත. බොහොම ස්තුතියි. ප්‍රශාංක 6 ගරු ඉෂාක් රහමාන් වැතුමා.
අහනවා කතානායකතුමනි.
ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු සහ පරාසභා අමාත්‍යතුමාගේ නැසීමට
ප්‍රදේශ කටයුතු අමාත්‍යතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබුණා.
බොහොම ස්තුතියි ගරු ප්‍රශාංක 7 ගරු වාසුදේව නායකයන්ගේ මැතිතුමා.
මම අසමි.
ගරු මුදල් අමාත්‍යතුමාගේ නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි ආයන්න 1 ශ්‍රී ලංකාවේ සිදු කළ විදේශ ආයෝජන සඳහා ඉපැයූ ලාභ ඇමරිකන් ඩොලර් දත්ත ශ්‍රී ලංකා මහ බැංකුවේ සතුව නොමැත. කෙසේ වුවද ඉපැයූ ලාභවලින් සිදු කළ ලාභාංශ ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මේ අනුව 2015-2016 වසරවලදී ලාභාංශ ගෙවීම පිළිවෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 435 ඇමරිකන් ඩොලර් මිලියන 500ක් විය. අයන්න 2 රුපියල් අගය වෙනස් වීම සඳහා දේශීය විදේශීය වෙළඳපොළෙහි සිදුවන සියලුම ගනුදෙනුවල මුළු බලපෑම හේතු වන බැවින් විදේශ ආයෝජකයන් විසින් ඉපැයූ ලාභ ආපසු රැගෙන යාම තුළින් රුපියලේ අගය මත සිදුවන බලපෑම වෙන් වශයෙන් ගණනය කළ නොහැක. අයන්න 3 ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති දත්තවලට අනුව 2015-16 වසර අවසානයේදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්වල රැකියා ප්‍රමාණය පිළිවෙලින් 476,578යි 460,227යි. ආයන්න පැන නොනගී.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
නියෝජ්‍ය අමාත්‍යතුමාට ස්තුතියි පිළිතුරට. නමුත් ඔබතුමාගේ මහා බැංකු ගිණුම් අංශවලට මේ බැහැරවී යන මුදල්වල බලපෑම සමස්ත වශයෙන් ගණනය කරන අතර රුපියල කෙරෙහි තිබෙන බලපෑම වශයෙන් ඒවා ඛණ්ඩනය කොට ඒ බලපෑමේ අණ්ඩනය වූ වටිනාකම අගය කෙසේදයි ගණනය කිරීමට තමනාසේලාගේ යාන්ත්‍රණයට හැකියාවක් නැද්ද?
ඒක අපේ යාන්ත්‍රණයක් නෙමෙයි. මහ බැංකුව කියන්නේ දේශීය සංස්ථාවක්. මහ බැංකුව මුදල් ආමාත්‍යංශයක් යටතේ තියෙන්නේ ආමාත්‍යංශයක් යටතේ තියෙන්නේ සාමාන්‍යයෙන් රිපෝර්ටින් දීමටයි රපොත්තු දීමටයි. නමුත් මහ බැංකුව මුදල් ආමාත්‍යංශයෙන් ස්වාධීනයි.
ඒක කවුරුත් දන්නවා ඉතින් ඒ ස්වාධීන බව. නමුත් මං අහන්නේ ඛණ්ඩනය කර ගණනය කිරීමට ඕනම දෙයක් ඛණ්ඩනය කර ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව නැද්ද ඔබතුමාලගේ ඔය මේ මහ බැංකුවට?
මං හිතන්නේ මහ බැංකුවට ඒ හැකියාව තියෙනවා. නමුත් ඔබතුමා අහන ප්‍රශ්නය මහ බැංකුවට තේරුම් ගිහිල්ලා නැහැ. මොකද ප්‍රශ්නය පැහැදිලි නැහැ. මොකද ඔබතුමා අහන්නේ ලාභ ප්‍රමාණ
මං හිතන්නේ
ලෝකේ කොහෙවත් කියන්න බෑ. මොකද මුදලක අව ප්‍රමාණය හෝ මුදලක ඉහළ යෑම බලපාන්නේ එක හේතුවක් නිසා නෙමෙයි. හුඟක් හේතු තියෙනවා ඒකට. ඉතින් ව්‍යාපාරවලට මුදල් ගෙනාපුවම ප්‍රාග්ධනිය දාපුවම ඒකේ ලාභය පිටරට එවනවා නම් ඒකෙන් කියන්න බෑ කොහොමද මේක අවප්‍රමාණය වෙනවද මේක වැඩි වෙනවද කියලා. ඊට වැඩිය විශාල සාධක තියෙනවා ඒක ගැන. හුඟක් සාධක තියෙනවා ඒ අනිත් සාධක එකක ආයෝජනයම. ඉතින් මේ ලාභයට කියලාම ඒගොල්ලන්ට ගායනය කරන්න බෑ. ඇත්තටම ඒගොල්ලන්ට සාධාරණ විදිහට ඒක මම කියන්න අවශ්‍යයි.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්න.
ඔබතුමාගේ පිළිතුර අසාර්ථක පිළිතුරක්. මොකද ලංකාවේ මුදල් වලින් බැහැර වී යන ලාභ පරිවර්තනය වෙනකොට ඩොලර් වලට එතන ඇතිවෙන ඒ පිටවී යාමත් එක්ක ඇතිවෙන ඒ යම් බලපෑමක් තිබෙනවා. ඒක ගණනය කිරීමට වෙනම පුළුවන්කමක් තිබියදීත් ඔබතුමා ඒක මේ වෙලාවේ යටපත් කරමින් තිබෙන නිසා මම අහනවා අනිත් ප්‍රශ්නය අඩුවීමක් තිබෙනව නේද සේවා රැකියා නියුක්තියේ ඔය කියන කාල පරිච්ඡේදයේ
ගරු ඇමතිතුමනි මේකට උත්තර දෙනකොට මුලින්ම කිව්වා පිටවේගයේ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 435යි ඩොලර් මිලියන 500යි මේක විශාල ප්‍රමාණයක් නෙමෙයි ගණනය කළා කියන්නේ මේක කොහොමද රුපියලට මේක කොහොමද රුපියලට බලපෑමක් ඇති කළේ කියන එකයි ඉතින් ඒක නිසා තමයි මහ බැංකුව මෙහෙම තීරණ දීලා තියෙන්නේ දත්ත දීලා තිනවා නමුත් ඒගොල්ලන්ට ඒක විස්තර කරලා එහෙම කියන්න බෑ එතකොට කතා කරපු නිසා ඔබතුමා කතා කරපු නිසා මේ රැකියාව ගැන කතා රැකියාවන් ගැන කතා කරපු නිසා මහා බැංකුවේ වාර්තාවේ තියෙනවා රැකියාවල් ලක්ෂ 3කට වැඩිය ඇති වෙලා තියෙනවා නමුත් ඒක මනින්න තව විදියක් තියෙනවා මනින්න අනිත් විදිය ඇවිල්ලා විරැකියාව මනිනවා විරැකියාව මනිනකොට මේ අවුරුදු ගණනාවෙදීම 100%, 404.5% අතරේ තමයි විරැකියාව ලංකාවේ තිබිලා තියෙන්නේ
අවුරුදු දෙකේ රැකියා නියුක්තියේ සංඛ්‍යාවන් ගණන් බැලීම පිළිබඳවත් ඔබතුමා දක්වන්නේ මහා පටලැවිල කතාවක්. කෙලින් උත්තරයක් නැහැ ඔබතුමා.
බොහොම ස්තුතියි.
වාර්තාවේ දීලා තියෙනවා අංක සහිතව දීලා තියෙනවා ඇති කරපු රැකියාවන් ලක්ෂ ගණනාවම මහා බැංකුවේ වාර්තාවෙම තියෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 8 ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා. හරි. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ප්‍රශාංකාට ගරු ආනන්දලුගේ මන්ත්‍රීතුමා ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සභිකල් ගැන්වීම අමතුමාගේ නැසීමට
අහනවා ගරු කතානායකතුමනි ප්‍රාථමික කර්මාන්ත මැතිතුමත් සති දෙකක් කල් ඉන්නවා
බොහොම ස්තුතියි ප්‍රශාංක 9 ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා ගරු ගරු නමරාජ පක්ෂ මැතිතුමා
ගරු ඇමතුමනි අද තිස්සමහාරාමේ එක පවුලක දරුවෙක් නැති වෙලා තියෙනවා මන්දපෝෂණය සම්බන්ධව ඒ කාටක ඒ වගේම ඒ ගමේ සමෘද්ධිය සම්බන්ධව ඌට සමෘද්ධිය ලැබුණේ නැහැ කියලා කතාවකුත් තියෙනවා ඉතින් ඔබතුමාලා මේකකට වෙච්ච මැදිහත් වීම මොකද්ද මම මේ පළවෙනි වතාව නෙවෙයි ගරු කතානායකතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කෙත් මෙවැනිම සිදුවීමක් මීට කලින් වාර්තා වුණා මුරුංගකොළ තම්බගෙන කෑවා කියලා. මේ වෙලාවෙත් ආණ්ඩුව ඒකට ක්‍රියාත්මක වුණේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මේ වෙලාවේ මේ දේශපාලන කාරණයක් නෙවෙයි මේක සමාජීය ගැටලුවක්. ඉතින් ඔබතුමාගේ අවධානය අපි යොමු කරනවා. ඒ වගේම ගරු ඇමතුමාට මේකට පිළිතුරක් දෙන්න පුළුවන් ද නැහැ. මොකද ගරු කිරියල් ඇමතුමා නම් කලින් කියලා තිබ්බා සමුර්ධිය දෙන්නේ එක්සත් ජාතික පාක්ෂියන් විතරයි කියලා. ඉතින් ඒ ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කරලා නිලධාරීන්ට මේ චෝදනාව එල්ල කරනවද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ.
මම හිතන්නේ
අනිපත් දෙන්න නැහැ කිව්වා. ඉතින් ඔබතුමාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා අපි මේ වෙලාවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මෙතුමාට ඉස්සෙල්ලා මතක් කරන්න කැමතියි සමුද්දි ලයිස්තු මේගොල්ලෝ හදපු සමුද්දි ලයිස්තුව තාම සංශෝධනය කළා නැහැ අපි දැන් වැඩි කරේ තාම සංශෝධනය කළා නැහැ නිකල් උදේ පාන්දර
ප්‍රශාංක 9 ඕඩර් ප්ලීස් Order please. Order please. මොකද පොතේ පොයින්ට් අවාර් එක.
මම අහන්නේ එතකොට ඔබතුමාලා ගරු ඇමතුමා
ඔබතුමාගේ පොයින්ට් අවාර් එක මොකද්ද?
ගරු ඇමතුමා ඔබතුමා දැන් ගරු ඇමතුමා ඔබතුමා දැන් කියන්නේ මේ අපේ හදපු ලයිස්ව
නෑ ඒක පොයින්ට් අවාර් එක නෙමෙයි. පොයින්ට් අවාර් එක නෑ බොම කරකටුයි. ප්‍රශ්න ඕක පොයින්ට් අවාර් එකක් නෙමෙයි. නෑ අවස්ථාව දෙන්න බෑ ප්‍රශ්නාංක 9 ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා ඉන්නවද ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා නෑනේ ප්‍රශ්නාංක 10 ගරු බිමල් රත්නායක මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායක මම අහන ප්‍රශ්න
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු මැතිතුමා ගිනසීමට
තුමත් සති දෙකක් කල් ඉල්ලනවා
ගරු නියෝජ්‍ය තුමනි මේ ප්‍රශ්නය දෙවෙනි වතාවට මම අහලා තියෙන්නේ. ඉතින් මම දන්න තරමින් දැන් මේ ප්‍රශ්නයට මා සති දෙකකින් කිව්වට ඇත්තටම පිළිතුරු ලබා ගන්නත් බැරි වෙනවා. මම ඒ නිසා අතුරු ප්‍රශ්න දෙක දැන් අහනවා. ඒකත් යවන්න කියලා මම සභානායකතුමේ සංවිධායකතුමෙන් අහනවා.
මොකද ඔබතුමා අහන්නේ?
පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි
නෑ මට ඒකට අවස්ථාව දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමා. බොහොම කනගාටුයි. ප්‍රශ්නාංක 11 ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා ප්‍රශ්නාංක 12 ගරු උදේ ප්‍රමාද් ගමන්කුප්පල මැතිතුමා
මම ආනව ගරු නියෝජ්‍ය
ගරු අභ්‍යන්තර ස්වදේශ කටයුතු මැතිතුමාගේ නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි ස්වදේශ කටයුතු මැතිතුමා මාසයක් කල්ලිල්ලා
ප්‍රශ්නාංක 13 ගරු කනක හේරත් මැතිතුමා
ආනව කතානායකතුමනි
ගරු මොදල් නමැතිතුමාගේ නැසීමට
ආනව
නියෝජක තනායකතුමනි අයන්න 1 ගුවන් යානා 28 කේ අයන්න 2 ගුවන් යානා කල්බදු කාල සීමාව ආරම්භක අවසාන දිනය සඳහා ඇමුණුමක් තියෙනවා මම ඒක කොහොම කියවන්නේද දීර්ඝ ඇමුණුමක් තියෙන එක එකේ ඉඳලා 28 දක්වා කනගේරත් මන්ත්‍රීතුමාට අවශ්‍ය නම් කියවන්න නැත්නම් ඉතුරු ටිකට පිළිතුරු දීගෙන යන්නම් විස්තර ඔක්කොම තියෙනවා ඔබට ලබා දෙන්න පුළුවන්
හරි හරි
ආයන්න 2 සමායන 3 ආයන්න 1 ආපසු බාර දෙනු ලැබූ ගුවන් යානා පිළිබඳ විස්තර පහත දැක්වේ ඒ කියන්නේ ගුවන් යානා වර්ගය 4RABK A321ක් නිෂ්පාදන දිනය 2005 ඔක්තෝබර් මාසයේ ගුවන් යානා බාරගත් දිනය 2010 දෙසැම්බර් ගුවන් යානා ආපසු බාර දුන් දිනය 2017 සැප්තැම්බර් දෙවැනි එක ඇවිල්ලා 4RABP A320 එකක් ඒකේ නිෂ්පාදන දිනය 2012 අප්‍රේල් ගුවන් යානා බාරගත් දිනය 2012 අප්‍රේල් ගුවන් යානා ආපසු බාර දුන් දිනය 2018 අප්‍රේල් ආයන 2 ඔව් ආයන 3 ගුවන් යානා සමූහයේ පටුබඳ ගුවන් යානා අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා එහි ගුවන් යානා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා සමූහය තුල රඳවාගෙන තිබේ ආයන 4 ඉහත 3 සඳහන් අවශ්‍යතාව මත රඳවාගෙන ඇත ආයන්න පැන නොනගි
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය
පළවෙනි අතුරු ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ ගුවන් යානාවක් කල්බදු ක්‍රමයට අපේ තියෙන ගුවන් යානාවක් පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගමට ලබා දීලා තිබුණාද ඒ සඳහා අත්විය යුතු මුදල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලැබුණාද නැද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
මට ඒකට උත්තරයක් දෙන්න බෑ ඇතර මම ඒක ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් අහලා කියන්න ඕනේ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ ගුවන් සමාගම කඩම් වැටිලා ඒක බංකොලොත් භාවයට පත් කරන්න ඔබතුමාලා කටයුතු කරන වෙලාවක විශේෂයෙන්ම මේ අවස්ථාවේ පසුගිය මම හිතන්නේ අප්‍රේල් මාසයේදී ගන්නවා CCO කියන තනතුරට ඇමරිකානු ජාතිකෙක් ඇෆ්ගනිස්තානයේ ගුවන් සමාගමක් බංකොලොත් කරලා වහලා දාලා ඊළඟට ඇෆ්ගනිස්තානයේ මේ අවුරුද්දේ පෙබරවාරි 28 වෙනිදා ඇමරිකානු සමාගමක විදායක නිලධාරියෙක් හැටියට හොර ගිවිසුමක් අත්සන් කළ මිලියන 11ක හොර ගිවිසුමක් අත්සන් කළ ඒක ඔප්පු වෙලා තියෙන අවස්ථාවක එවැනි පුද්ගලෙක් එවැනි හොරෙක් වැත්තරම ජාත්‍යන්තර හොරෙක්ව මේ සමාගමේ ලක්ෂ මම හිතන්නේ 35කට වඩා වැඩි මාසික මුදලක් ගෙවලා මේ ලබා ගන්න හේතුව මොකද්ද ඒ වගේම මේ වගේ මේ මෙයාගේ තියෙන සුදුසුකම් මේ ශ්‍රී ලාංකික අපේ රටේ ඉන්න සුදුසුකම් තියෙන කෙනෙක් හොයා ගන්න බැරුවද මෙහෙම හොරෙක්ව ලබා ගත්තේ කියන එක අහන්න
කැමතියි මන්ත්‍රි තුමනි පළවෙනිම කියන්න අවශ්‍යයි මේ කඩා වැටෙන ගුවන් සමාගමක් කියලා කිව්වා මේක ඇවිල්ලා මේකේ ලාභ අලාභයේ කතාව පාර්ලිමේන්තුව අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ මේක දීර්ඝ කතාවක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම වගේ දන්නවා මේක අවුරුදු 30ක කතාවක් කියලා. ඉතින් මේකේ ඔබතුමා වෙන දේවල් රාශියක්ම සඳහන් කරලා තිබුණා ඔබතුමා සඳහන් කරලා තිබුණා මේ ලොง හෝල් රූට්ස් ගැන සඳහන් කරලා තිබුණා හරිද ඒවා වලට ඇයි ඒවා නතර කළේ කියලා සඳහන් කරලා තිබුණා ලීසින් ගැන අහලා තිබුණා නොයෙකුත් ප්‍රශ්න අහලා තිබුණා මම ඒවට දැන් දීර්ඝ පිළිතුරු දෙන්න යන්නේ නැහැ එක ඒකට ඒක පිළිතුරට එනවා නමුත් මම තව එකක් පැහැදිලි කරන්න ඕනේ අවාසනාවකට ඔබතුමා මේ කතාවේ කිව්වා මේක මම මගේ යාළුවන්ට දෙන්න මේ යාලයින් එකේ මේ මේකේ මේ කේටරින් ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් ඒවම බෙදනවා කියලා මම මේ පැහැදිලි කර මේ කියන්න හේතුවක් තියෙනවා මේ ඔක්කොම මං හිතන්නේ මේක අපි එකතු වෙලා ශ්‍රී ලංකා ගුවන් සේවාව අපි හදමු මේකට හේතුව ඇවිල්ලා දින 51 ඒ ආණ්ඩුව පිහිටපු වෙලාවේදී පත් කරපෝ නෑ අහගෙන ඉන්න මේක පොඩ්ඩක් පත් කරපෝ
අධ්‍යක්ෂක මණ්ඩලය තමයි අදත් එතන සිටින්නේ. මම එක්කෙනෙක්වවත් මාරු කරලා නැහැ පසුගිය ආණ්ඩුව පත් කළා කියලා. මම මේක පැහැදිලි කරන්න හේතුව මේකයි. මගේ මතේ ඇවිල්ලා මේක මේ දේශපාලනික යහට මෙහට කරලා වැඩක් නැහැ. මේක අපි හදන්න ඕනේ, රට වෙනුවෙන් මේක හදන්න ඕනේ. ඒ අධ්‍යක්ෂකම හදන්න බැරි නම් මොනවද කරන්න යන්නේ? ඔබතුමා කියන්න හදන්න බැරි අන්නේ තියෝ. ඒක තමයි එකතු වෙලා කරමු කියලා කිව්වේ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලෙමයි ඉන්නේ. ඔබතුමා දැන් ඒ අධ්‍යක්ෂක මණ්ඩලෙම ඉන්නේ. මම එක්කෙනෙක්වත් මාරු කරලා නැහැ. සාමාන්‍යයෙන් අලුත් ඇමති කෙනෙක් ආපු ගමන් මොනවද කරන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලෙ මාරු කරනවා. මම ඒක කරලා නැහැ. මේක අපි එකතු වෙලා හදන්න ඕනේ. මේක රට ගැන, මේක පක්ෂයක් ගැන නෙමෙයි. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නේ සාධාරණ ප්‍රශ්නයක්. ඔබතුමා ඇහුවා අලුත් පුද්ගලෙක්ව අරගෙන තිනවා කියලා. ඔව්, අලුත් පුද්ගලෙක් අරගෙන තිනවා. ඔබතුමා අහපු ප්‍රශ්නේම තමයි මම අධ්‍යක්ෂක මණ්ඩලෙන්ගුත් ඇහුවේ, ඇයි මේ පුද්ගලයව අරන් තියෙන්නේ? එතකොට ආරක්ෂක හේතු කිව්වනේ. මම ඒ ප්‍රශ්නේම අහලා මට ගුවන් සංස්ථාවෙන් දැන් සඳහන් කරලා තිනවා ආරක්ෂක ආමාත්‍යංශයෙන් ක්ලියරන්ස් එකක් ලැබිලා තිනවා කියලා එතුමාව තබා ගන්න. ඔබතුමාට තිබුණ සැකේමයි මටත් තිබුණේ. ඒ නිසා තමයි මමත් මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් ආරක්ෂක ආමාත්‍යංශයෙන් ක්ලියරන්ස් එකක් අරගෙන තමයි ඒ අය ඒ පුද්ගලයා පත් කරලා තියෙන්නේ.
පොඩ්ඩක් බලන්න. අලුත්
ජාත්‍යන්තර හොරෙක් නේ.
ඇමතුමා මයික් එක මගේ.
ගරු
ඇමතුමා,
පුද්ගලයෝ පත් කරලා දේශපාලඥයට ඕන විදියට නෙමෙයි, හරි පුද්ගලයන් පත් කරලා ඒ අයට තැන දෙන්න ඕනේ තීරණ ගන්න. ඔබතුමයි මමයි, හරිද, මේ යාලයින් එකේ A330 තියෙන්න ඕනේද, A350 තියෙන්න ඕනේද, කොයි ගමනද යන්න ඕනේ කියන එක පාර්ලිමේන්තුවේ තීරණය කරන්නට බෑ. අපි හරි පුද්ගලයා පත් කරමු. පත් කරලා ඒ අයට නිදහස දෙමු ඔය තීරණ ගන්න. ඒ නිසා තමයි මන්ත්‍රීතුමනි, ඔය අධ්‍යක්ෂක මණ්ඩලයේ එක්කෙනෙක් හරි වැරදි කරලා තියෙනවා නම් ඒ එක්කෙනා මම ගලවනවා. ඔබතුමා ඉදිරිපත් කරන්න, මම ඒකේනම ගලවනවා. ඔබතුමාල පත් කළත් ඒකේනම මම ගලවනවා. ඉදිරිපත් කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි. මොකද ඔබතුමා පොයින්ට් වලින්?
ගරු ඇමතුමා,
පැහැදිලි කරගැනීමක් විතරයි ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමා
ඔබතුමා මේ පැහැදිලි කරගැනීමක් අවශ්‍යයි කියලා කෙනෙක් දෙනවද ඔබතුමා? ගරු අලුත්ගමගේ මැතිතුමා,
ගරු ඇමතිතුමා, ඔබතුමා දැන් මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ ගැනීම සඳහා මම දන්නවා පෞද්ගලිකව ඔබතුමා මේකට අවංකව මැදිහත් වෙලා තියෙනවා කියන එක අවංකව පිළිගන්නවා. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. ඔබතුමා තනියම සටනක් මේක යමක් කරන්න උත්සාහ කරනවා, ඒක පිළිගන්නවා. හැබැයි ගරු ඇමතිතුමා, ඔබතුමා දන්නවා දැන් මේ පත් කරන පුද්ගලයා බුස්ටෝන් කියන පුද්ගලයා, ඔබතුමා දන්නවා ඔහුගේ කලින් නම මොහොමඩ් ඩොමාර්, නම වෙනස් කරපු ගුවන් සමාගමක් පාඩු ලබලා වහපු ගුවන් සමාගමක නිලධාරිය තමයි තමුන්නාන්සේ නම ගෙනෙලා තියෙන්නේ. මෙතුමාගේ නම මොහොමඩ් අමාර්, ඒක තමයි ඇත්ත නම එතුමාගේ. එතුමා නම වෙනස් කරලා වෙනස් නමකින් තමයි තමුන්නාන්සේලා වෙනුවෙන් පෙනී හිටින්නේ. ඒ වගේම ඔහු කලින් ස්වේවේ කරපු ගුවන් සමාගම වැහුවා. ඉතින් පාඩු ලබපු වහපු නම වෙනස් කරපු මේ වගේ චූදිතේ මේ වැටිච්ච ගුවන් සමාගමේ විධායක නිලධාරියට පැත් කළා ඇමතුමා මොකද කරන්න හදන්නේ? ඔබතුමා කොහොමද ගොඩනගන්න හදන්නේ?
හරි, ඔබතුමා මම මුලින් කිව්වා වගේම ඒ තීරණේ කොතනද ගත්තේ, ඇයි ගත්තේ, මමත් ඔය ප්‍රශ්න ඔක්කොම ඇහුවා. අපි මතක තියාගන්න ඕනේ දෙයක්, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, මේ ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ, හරිද, ලංකාවේ ගුවන් හමුදාවේ ප්‍රධානියත් පත් කරලා තියෙනවා. හරිද, මම නෙමෙයි පත් කළේ. පත් කරලා තියෙන සාමාන්‍ය සිවිල් ගුවන් සමාගමකට හමුදාවේ කෙනෙක් පත් නොකළ යුතුයි අධ්‍යක්ෂක මණ්ඩල වලට, සිවිල් ගුවන් සමාගම් වල. නමුත් පසුගිය ආණ්ඩුව පත් කරපු නිසා, ඔහු අපේ රටේ ගුවන් හමුදාවේ ප්‍රධානිය නිසා එතුමාවත් මම තබලා තිනවා. ඒතෙ එතුමත් ඉන්න තැනක ඔය ආරක්ෂාව පිළිබඳ තීරණයක් ගන්නව නම් මම කවුද ඒකට විරුද්ධව තීරණ ගන්න? මම ප්‍රශ්න ඇහුවා ඔබතුමා වගේම, ප්‍රශ්නයට පිළිතුරක් දුන්නා, ආරක්ෂක අමාත්‍යංශයෙන් පිළිතුරක් දුන්නා. එතකොට අපි ඒක පිළිගන්නේ නැද්ද? ඔබතුමා මට කියන්නේ ඒක මම පිළිගන්නේ නැද්ද? නැත්නම් මේ මම හිතන විදිහට මේක මේ තීරණය ගන්න ඕනේද? ඔබතුමා මට කියන්නේ ඒක?
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න නෑ, මීට වඩා කාර්ය ගන්න බෑ. ප්‍රශ්න මොකද්ද ඔබතුමා පොයින්ට් බෝඩ් එක නෑ නෑ ඒකට වෙනම ප්‍රශ්නයක් ඔබතුමා අහන්න මම අවස්ථාව දුන්නේ ඔබතුමාට පැහැදිලි කර ගැනීමක් විතරයි ඔබතුමාගේ මොකද්ද පොයින්ට් බෝඩ් එක අලුත් ගමේ මන්ත්‍රීමා ආනන්ද අලුත්ගම
ඇමෙතුමා කිව්වා දින 51 කාලය තුලදී පත්
මේක පොයින්ට් බෝඩ් එකක් නෙමෙයි කරු මන්ත්‍රීතුමා
මට
මොකද පයින් බෝඩ් එක මේ
ඔබතුමාට කාලය දෙන්න තප්පරයක්
නෑ එහෙම දෙන්න පුළුවන් කමක් නෑ
මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීකරේ මට
මම දන්නවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහපුවාම අතුරු ප්‍රශ්න දෙකයි කරුණාකර එක මතක තියාගන්න ප්‍රශ්න අංක 14 ගරු සුසන්ත පුජිනේ මහත්මයා ප්‍රශ්න අංක 15 ගරු ශාන්ත බණ්ඩාර මහත්මයා දෙවෙනි මාතය ගරු නරින්ද ජයසිස මහත්මයා වෙනුවෙන් ප්‍රශ්නේ ප්‍රශ්න අංක 4 අහනවාද කවුරු හරි මන්ත්‍රීවරයෙක්
ආගත කරනවා
ප්‍රශ්න අංක 9 ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහත්මයා වෙනුවෙන් ප්‍රශ්න අහනවාද
සභාගත කරනවා
ප්‍රශ්න අංක 11 ගරු තුෂාර ඉන්ද්‍රනිල මහත්මයා වෙනුවෙන් ප්‍රශ්න අහනවාද
සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා
ප්‍රශ්න අංක 14 ගරු සුසන්ත පුජින මහත්මයා වෙනුවෙන් ප්‍රශ්න ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද
අහනවා
ප්‍රශ්න අංක 15 ගරු ශාන්ත බණ්ඩාර මහත්මයා වෙනුවෙන් ප්‍රශ්න ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද
සභාගත කරනවා
හරි බොහොම ස්තුතියි